SBS Radio.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
අද අපි සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම ආරම්භ කරන්නට සිද්ධවන්නේ මේ වෙනකොට ශ්‍රී ලංකාවේ සිද්ධ වෙලා තියෙන ඒකේතනීය සිදුවීමේ සම්පූර්ණ විස්තරය ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුව සහිතව දේශපාලන කාරණා පසෙක තබලා අපි අද දවසේදී සම්පූර්ණ වශයෙන්ම මේ කතාව යොමු කරනවා. පාස්කු ඉරිදා දවසේ ශ්‍රී ලංකාවේ දේවස්ථාන තුනක සහ ප්‍රධාන පෙළේ හෝටල් තුනක ඒ වගේම තවත් ස්ථාන දෙකක සිදුවුණු පිපිරීම් 8 සම්බන්ධව වන තොරතුරු වාර්තාකරණයේ උදෙසා අපි දන්නවා විදේශගත ශ්‍රී ලාංකීය ප්‍රජාව විදිහට ඔබ අන්තර්ජාල මාධ්‍ය කරා යොමු වෙමින් මේ වෙනකොට මේ සම්බන්ධව වන වටපිටාවේ තොරතුරු දැනගෙනයි තියෙන්නේ. කටාන කටුවපිටිය දේවස්ථානයත් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයත් මඩකලපුවේ සියොන් දේවස්ථානයටත් මේ ආකාරයෙන් බෝම්බ ප්‍රහාර එල්ල වුණා. ඊට පස්සේ ශැංග්‍රිලා හෝටලය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සහ කිංස්බරි හෝටලය කියන හෝටල්වලත් මේ ප්‍රහාර සිදු වුණා. ඉන් අනතුරුව දෙහිවල සත්වෝද්‍යානයේ ඉදිරිපස තියෙන උත්සව ශාලාවකත් ඊට පස්සේ දෙමටකොඩ ප්‍රදේශයේදී තවත් ප්‍රහාර දෙකක් සිදු වුණා. මේ අනුව බලනකොට සමස්ත ප්‍රහාර සංඛ්‍යාව 8ක් විදිහටයි අපිට වාර්තාවන්නේ. අපි දැන් මේ වෙනකොට මේ සම්බන්ධව තියෙන අලුත්ම තොරතුරු විමසා බැලීම ආරම්භ කරනවා. ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් යුරතියාවල මහතා මේ සම්බන්ධව තොරතුරු වාර්තාකරණයට. මනෝජ්, අපි විදේශගතව ජීවත් වුණත් අපේ මාතෘභූමියේ මේ ආසන්නට ලැබුණු ඛේදනීය සිදුවීම් පිළිබඳව බොහෝ සෙයින් කම්පාවට පත් වෙලා සිටින්නේ. ඒ සිතුවිලිත් සමග තමයි අද දවසේදී ඔබත් සමගින් සම්බන්ධ වන්නේ. මේ වෙනකොට මනෝජ්, තුවාලකරුවන් සම්බන්ධව වන අලුත්ම තොරතුරු කොහොමද ශ්‍රී ලංකාවෙන් වාර්තාවන?
ඔව්, සමස්තව තුවාලකරුවන් 450කට අධික පිරිසක් රෝහල්ගත වෙලා ඉන්නවා කියලා අපිට තොරතුරු වාර්තා වෙනවා. දිල්ලුක්ෂී වගේම 228 ඉක්මවා තිබෙනවා ජීවිතහිමි වූ සංඛ්‍යාව මේ ප්‍රහාර සහනතුරු හේතුවෙන්. ඒ අනුව විදේශිකයන් 36ක් ඇතුළුව මරණ 228ක් සහ තුවාල සිදුවන් 450කට අධික පිරිසක් ඇදීට තමයි ප්‍රමාණය වාර්තා වෙන්නේ. සංඛ්‍යාත්මක ඔබත් සමහර කරා වගේ ප්‍රධාන වශයෙන් කොළඹ කොටගෙන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ එක්කම කටාන කටුවපිටියේ ශාන්ත සිබස්තියන් දේවස්ථානයේ මඩකලපු සියෝන් දේවස්ථානයේ සහ කිංස්බරි ශැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් කියන හෝටල් එක්කම දෙවල් සත්වෝද්‍යානය අසල ට්‍රොපිකල් ලින්ක් කියන උත්සව ශාලාව සහ අවසානයේ පොලිස් පරීක්ෂාවකට ගිය දෙමටකොඩ මහවිල උද්‍යානය ඉදිරිපිට තිබෙන නිවස මේ ස්ථානවල ස්ථාන 8ක දීපිරි 9ක් සිද්ධ වුණා. මේවායින් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීර 66ක්, මිගමු රෝහලේ මෘත ශරීර 104ක්, කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීර 2ක්. ඒ මෘත ශරීර 2 ස්ථිර වශයෙන්ම දෙහිවල සිද්ධ වුණු පිරිවට අදාළ මෘත ශරීර 2ක්. ඊට අමතරව මඩකලපු රෝහලේ මෘත ශරීර 78ක් සහ රාඝව රෝහලේ මෘත ශරීර 7ක් විදිහට මුලින් වාර්තා වුණා. ඒ ක්‍රමයෙන් වැඩි වෙලා තමයි 228ක් දක්වා වර්ධනය වෙලා තිබුණේ. විශේෂයෙන් විවිධ ස්ථානවල සිදු වූ පිපිරීම් නිසා ඒ රෝහල් වලට වෙන වෙනම රෝගීන් ඇතුළත් කිරීම සහ මෘත ශරීර රැඳවීම සිද්ධ වෙලා තිබෙනවා. රෝහල් ආශ්‍රිතව ගෙන මෘත ශරීර සංඛ්‍යාව අනුව තමයි ප්‍රමාණය 228 ඉක්මවලා තිබුණේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ 12 පසු වන විටත් අපිට වාර්තා වූ අවසන් තොරතුරු වලට අනුව තුවාල ලැබූ පුද්ගලයනුත් කොළඹ ජාතික රෝහලට පුද්ගලයන් 260ක් පමණ පිරිසක්, මිගමු රෝහලට පුද්ගලයන් 100ක පමණ පිරිසක්, කළුබෝවිල රෝහලට තුවාල ලැබූ පුද්ගලයන් 6 දෙනෙකු පමණ, බඩකල්පුව රෝහලට තුවාල ලැබුවන් 51 දෙනෙක් පමණ, රාගම රෝහලට තුවාල ලැබුවන් 32 දෙනෙක් සහ ගම්පහ රෝහලට තුවාල ලැබුවන් 1 විදියට තමයි මේ 450ක පිරිස සංඛ්‍යාත්මක සඳහන් වෙලා තිබුණේ. ඒ සමගම විදේශිකයන් 36 දෙනෙකුගේ ජීවිත අහිමි වෙලා තිබෙනවා. මේ අතරින් විදේශිකයන් 9 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. තවත් 25 දෙනෙකු පමණ තවමත් හඳුනාගෙන නැති බවත් අතුරුදන් වූ විදේශිකයන් 9 දෙනෙකු පිළිබඳව තොරතුරු සටහන් වෙනවා. විශේෂයෙන් ඉන්දියාව, අමෙරිකා එක්සත් ජනපදය, පෝලන්තය ආදී රටවලින් පැමිණි සංචාරකයින් තමයි හඳුනාගෙන තිබුණේ. ඊට අමතරව හඳුනා නොගත් 25 දෙනෙකු සහ අතුරුදන්ව සිටින තොරතුරු වාර්තා නොවන විදේශිකයින් 9 දෙනෙකු පිළිබඳව තොරතුරු සටහන් වෙනවා. යනු සමස්ත විදේශිකයන් 36 දෙනෙක් මේ ප්‍රහාරකින්ද ශ්‍රී ලංකාවේදී තමන්ගේ ජීවිත පූජා කරලා තිබෙනවා මේ අවාසනාවන්ත ඛේදනීය තත්ත්වය.
දැන් මේ වෙනකොට තවත් අලුත් සිදුවීමක් අපිට වාර්තා වෙනවා. කටුනායක ජාත්‍යන්තර ගුවන් තුටුපළ ආසන්නයේදී තවත් පුපුරන ද්‍රව්‍ය රැගත් උපකරණ කිහිපයක් නිෂ්ක්‍රිය කරන්නට ආරක්ෂකාංශ සමත් වෙලා තියෙනවා කියලා. මේක ඉතාමත්ම ඛේදනීය තත්වයක් මනෝජ්. අතරම අපි දන්නවා ඊයේ දවසේදී ස්ථාන 8ක පිපිරීම් 9ක් සිදු වුණා. දැන් මේ ආකාරයෙන් බලනකොට සමස්ත දිවයිනම ආවරණය වෙන පරිදි විවිධ ස්ථානවල අනපේක්ෂිත ආකාරයෙන් මේ පුපුරන ද්‍රව්‍ය තැන්පත් කරලා එසේ තුමෙතනම් මරාගෙන මැරෙන පුද්ගලයින් යොදවලා මේ ආකාරයෙන් පිපුරුම් ඒ වගේම ඝාතන මනුෂ්‍ය ඝාතන මේ ආකාරයෙන් සැලසුම් කර තිබීම භයානක තත්වයක්, ඒ වගේම ඛේදනීය තත්වයක්. මොකද්ද මේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තුරුපළ ආසන්නයේදී ඊයේ මධ්‍යම රාත්‍රියට ආසන්නයේදී හමු වුණාය කියන මේ පුපුරන ද්‍රව්‍ය සහිත උපකරණ?
ඔව්, විශේෂයෙන්ම ඊයේ දහවල් කාලයේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තුරුපළේ ආරක්ෂක විධිවිධාන තැටි කරලා තිබුණා. විශේෂයෙන්ම විශේෂ ඉල්ලීමකුත් සිද්ධ කළා. ගුවන් ගතවන මගීන් හැර වෙනත් මගීන් කටනායක ගුවන් තුරුපළ පරිසරයට නොපැමිණීම වඩා වැදගත් කියලා මේ කරුණ සිද්ධ වෙමින් තිබෙද්දි තමයි ඊයේ මධ්‍යම රාත්‍රියට ආසන්න වෙලාවකදී කටුනායක කිඹුල පිටි මාර්ගයේ යම් ආකාරයකින් සැක කටයුතු පාර්සලයක් පිළිබඳ තොරතුරු වාර්තා කිරීමෙන් පසුව එය හඳුනාගෙන තිබෙනවා පුපුරන ද්‍රව්‍ය සහිත පාර්සලයක් කියලා. බොහොම නිෂ්ක්‍රිය අංශ විසින් ඒ පුපුරන ද්‍රව්‍ය සහිත පාර්සලය නිෂ්ක්‍රිය කරලා තිබෙනවා. යනුයේ දවසේ සිදු වුණු සෝදිසි කිරීම් සහ ලැබුණු තොරතුරු මත සිදු වුණු සොයා බෙලීම් වලදී සොයාගත් පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි මේ කටුනා ගුවන් තුරුපළ මාර්ගයේ විශේෂයෙන්ම දිවුලපිටිය අනුරාධපුර දක්වා ගමන් කරන මේ ජනතාව බහුල වශයෙන් අලුතෙන් ගමන් ගන්නා මාර්ගයක්. කොළඹ සිට අංක 5 මාර්ගය වැටලා තියෙන මේ ප්‍රදේශය හරහා ඉතින් ගුවන් තුටුපළ පසු කරලා කිඹුලා පිටිය දෙසට යද්දී ඒ මාර්ගයේ තිබිලා තමයි මේ පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණය සොයාගෙන තියෙන්නේ. මේ නිෂ්ක්‍රිය කරපු පුපුරන ද්‍රව්‍ය තොගය එහෙම නැත්නම් මේ නිෂ්ක්‍රිය කරපු පුපුරන ද්‍රව්‍ය පිළිබඳව අපි වාර්තා කරද්දී මේ බෝම්බයක් ලෙස හඳුනාගෙන තිබෙන බවත්, මේ දේශීය නිෂ්පාදනය කරපු බෝම්බයක් බවත්, PVC බටයක් ආධාර කරගෙන නිෂ්පාදනය කර තිබු බවත් බෝම්බ නිෂ්ක්‍රිය අංශය මේ නිෂ්ක්‍රිය කිරීමෙන් පස්සේ ඒ පිළිබඳව වැඩිදුරටත් සඳහන් කරලා තිබුණා.
දැන් මේ ක්‍රියාදාමය කුමක්ද? මේ ක්‍රියාදාමයේ සැබෑ පරමාර්ථය මොකක්ද? මේක පසුපස ඉන්නේ කවුද කියන කාරණාව සම්බන්ධයෙන් තමයි විශාල කුතුහලයක් ලංකාව තුල විතරක් නෙමෙයි සමස්ත ලෝකයේම ඇති වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් යම් පිරිසක් අතරංගුවට ගනු ලැබ තියෙනවා. ඔවුන් හරහා තොරතුරු ඉදිරියේදී අපිට වාර්තා වේවි. දැනට මේ අතරංගුවටපත් පිරිස් කවුද? ඔවුන්ගෙන් යම් තොරතුරක් හෙළි වෙලා තියෙනවද? මේ කාරණාව සම්බන්ධයෙන් මොනවද අපිට දැනගන්න තියෙන්නේ මනෝජ්?
ප්‍රශ්න කිරීම් හරහා හමු වුණු කාරණා පිළිබඳව තවමත් තොරතුරු වාර්තා කරන්නේ නැහැ. පුද්ගලයන් 13 දෙනෙක් අත්අඩංගුවට අරගෙන ඔවුන්ගෙන් 10 දෙනෙක් පොලිස් අපරාධ කොට්ටාසය විසින් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිද්ධ කරනවා. විශේෂයෙන්ම මේන් 7 දෙනෙක් පමණ අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ දෙමතගොඩ මහවිල උද්‍යානයේ අසල තිබුණු නිවසක සිදුවුණු පිපිරීමක් සම්බන්ධයෙන්. ආරක්ෂක අංශ සඳහන් කරන විදිහට දැන් ඊයේ ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටල් ආශ්‍රිතව පිපිරීම් කීපයක් සිද්ධ වුණා. අපි කියපු විදිහට කිංස්බරි හෝටලය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සහ ශැංග්‍රිලා හෝටලේ මේ හෝටල් ආශ්‍රිතව සිදුවුණු පිපිරීම් වලින් පස්සේ ප්‍රධාන පෙළේ හෝටල් වල යම් නිරීක්ෂණ කටයුත්තක් සිද්ධ කරලා තිබෙනවා. හදිසි සෝදිසි කිරීම් සහ පරීක්ෂාවන්, මේ පරීක්ෂාවන් අතරදී ලැබුණු තොරතුරක් තමයි මේ දෙමතගොල මහවිල පාරේ මහවිල උද්‍යානයේ අසල නිවස පරීක්ෂා කරන්න පොලිස් අපරාධ කොට්ටාසය ගිහිල්ලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී පිපිරීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ මේ ස්ථානයේ පොලිසිය සහ තවත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක් සිද්ධ වුණු බවටත් තොරතුරු වාර්තා වෙනවා. මේ සිද්ධීන් වලින් පස්සේ පුද්ගලයන් 7 දෙනෙක් පමණ අත්අඩංගුවට අරගෙන තිබෙනවා මේ ස්ථානයේ. ඊට අමතරව දෙහිවල සත්වෝද්‍යානයේ අසල ට්‍රොපිකල් ඉන් කියන මේ නැවතුම් ස්ථානයේ, එහෙම නැත්නම් මේ හෝටලයක් ලෙස ක්‍රියාත්මක වුණු ස්ථානයේදී තවත් සැකපිටෙක් පුද්ගලයෙකු අත්අඩංගුවට අරගත්තා. මේ ඇතුළුව තමයි සමස්ත පුද්ගලයන් 13 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඒකෙන් 10 දෙනෙක් තවදුරටත් ප්‍රශ්න කරන්න නියමිත වෙලා තිබෙනවා. නිශ්චිත වශයෙන් කවුද මේ ප්‍රහාරයට සම්බන්ධ කියලා නිල වශයෙන් ප්‍රකාශයටපත් කරලා නැහැ. නමුත් සංසරණය වන තොරතුරු අනුව තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ කණ්ඩායම් මේ ප්‍රහාරයන් පිටපසින් ඉන්නවා කියන රාවයක් යම් ආකාරයකින් පැතිර යනවා. ඒකට ප්‍රධාන කාරණයකුත් තිබෙනවා. අප්‍රේල් මාසේ 11 වෙනිදා දින සහිතව විශේෂ ආරක්ෂක දිශාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුව යම් ලිපියක් නිකුත් වෙලා තිබෙනවා. එහි කියවනවා තව්හීද් ජමාත් සංවිධානයේ මොහමඩ් සහරාන්ගේ කණ්ඩායම මරාගෙන මැරෙන ප්‍රහාරයක් කියල කිරීමේ සූදානමක් තිබෙනවා. එහිඳ ප්‍රභූවරුන් සහ අදාළ ස්ථානවල ආරක්ෂාව තහවුරු කරන්න කියලා විශේෂ ආරක්ෂක දිශාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අත්සනින් ලිපියක් සංසරණය වෙනවා. මේ සියලු තොරතුරු මත පදනම් වෙලා යම් ආකාරයකින් විශ්වාස කරනවා තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ පිරිසක් මේක හරය සිද්ධ කරන්නටයි කියලා. නමුත් මේ ශ්‍රී ලංකාවේදී පරීක්ෂණ සිද්ධ කළ නිල වශයෙන් සංවිධානයයි කියලා ප්‍රකාශයක් කරලා නැහැ. නමුත් මෙහෙම ලිඛිත තොරතුරු කිහිපයක් සංසරණය වෙනවා සහ ඊට සම්බන්ධ කාරණා කිහිපයක් තිබෙනවා. ඒ මත පදනම තමයි මේ සැක කිරීම යම් ආකාරයකින් සිද්ධ කරන්නේ.
මනෝජ්, දැන් ওই ලිපි අපි දකින්න අන්තර්ජාලය පුරාම සංසරණය වෙනවා. දැන් වැඩිතර තොරතුරු දැනගන්න කැමති ඒ ලිපිය සම්බන්ධව දැන් කවුරුන් වෙනුවෙන්ද මේ ලිපිය නිකුත් කරලා තියෙන්නේ?
මේක විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය හා පොලිස්පතිවරයාගේ නිර්දේශ මත නිකුත් කරපු ලිපියක් බවට තමයි වාර්තා වන්නේ. ඒ අනුව අදාළ අංශවලට ක්‍රියාත්මක වන්න කියන උපදේශය තමයි මේ ලිපියෙන් ලබා දීලා තිබෙන්නේ. මේ විශේෂ ආරක්ෂක දිශාව භාර දීවුත් පොලිස්පතිවරයා තමයි මේ බුද්ධි තොරතුරු මෙසේ වාර්තා කිරීමේ කටයුතු භාරව සිටින්නේ. ඒ අනුව ඔහුගේ රාජකාරිය වූ ඉෂ්ට කරලා තිබෙනවා යම් සූදානමක් වෙන්න කියලා. නමුත් අපි දැන් ශ්‍රී ලංකාවේ කතා වෙන්නේ මෙතරම් තොරතුරක් ලැබිලත් මෙය ඇයි මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ගයක් නැති කියලා. ඉතින් මේ අනුව සඳහන් කරද්දී යම් ආකාරයකින් කල්ැතිව බුද්ධි ආයශ විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඒවට අනුව ක්‍රියාත්මක නොවීමේ ගැටලුවක් තමයි මේ මොහොතේ සාකච්ඡා වෙමින් තියෙන්නේ.
අපි දැක්කා මේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් යම් කිසි විශේෂිත ප්‍රකාශයකුත් සිදු කරනවා. නියමිත තොරතුරු ලැබිලා තිබුණට එහි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කිසිවෙකුගේ අවධානය ලක් නොවුණු වගට තමයි අගමැතිවරයා පවාහිදී ප්‍රකාශ කළ තිබුණේ. මේක රටක ආරක්ෂාව සම්බන්ධයෙන් මහජනතාවට රාජ්‍ය ආරක්ෂාව සැපීම සම්බන්ධයෙන් දැවැන්තම ගැටලුවක්, මහජනතාවට අවශ්‍ය පූර්ණ රැකවරණය සැලසීම රජයක වගකීමක්, එක්තරා අන්දමකින් බැලුවාම රජයේ වගකීම පැහැරහැරීමක්, අනිත් අංශවලින් බැලුවාම ආරක්ෂකාංශ රජයේ අදාළ පාර්ශ්ව වෙත තොරතුරු නිවැරදිව ඒ නිශ්චිතව අදාළ කාල සීමාව තුළදී ලබා දීම සම්බන්ධව ප්‍රශ්නයක්, ලැබුණු නිලධාරීන් ඒවා අදාළ අංශවලට යොමු කිරීම හෝ දැනුම් දීම සම්බන්ධව තියෙන ප්‍රශ්නයක්, අපි දකිනවා රාජ්‍ය යාන්ත්‍රණය තුළ යම් කිසි වූ ගැටලු සහගත තත්වයක්. මේ පිළිබඳව ලංකාව තුළ මේ වෙනකොට කතාබහ වෙමින් තියෙන්නේ කොහොමද? ආරක්ෂකාංශ පැත්තෙන්, දේශපාලනකාංශ පැත්තෙන් කොහොමද කතාව?
යමකරනේ සමාජ කැළඹීමක් ඇති නොවන ආකාරයට සීල දන කටයුතු කරනවා. මේ ලිපියත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි යම් ආකාරයෙන් සාකච්ඡාවට ගෙනුනේ. ආරක්ෂකංශ වෙන්න පුළුවන්, වෙනත් සංවිධාන වෙන්න පුළුවන්, අනපේක්ෂිත මොහොතක සිදුවුණු ලීවැගිවීම තවදුරටත් ඒ ජීවිත මරණ හානි දක්වා තවදුරටත් වර්ධනය නොවෙන්න අවශ්‍ය වටපිටාව තමයි ශ්‍රී ලංකා භූමියේ සීල දන ආයතන සංවිධානය කළේ. නමුත් එවැනි අවස්ථාවක මෙවැනි කාරණාත් මතුවෙමින් තිබෙනවා. ඒක ඇත්තටම ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්නයක්. තොරතුරු කියන්නේ මේ යම් ප්‍රහාරයක් හෝ සංවිධානාත්මක කටයුත්තක් සිද්ධ වෙනවා නම් මේ අනාවරණය කර ගැනීම බුද්ධි ආයශවල කටයුත්ත. ඔවුන් කාර්යභාරය සිද්ධ වෙලා තියෙනවා. නමුත් එතනින් එහාට ක්‍රියාත්මක වීමේදී මේවා ඇයි මෙතරම් සුළුවෙන් පැකුවේ, මේවට ක්‍රියාත්මක නොවුනේ ඇයි කියන එක මතන්නේ ප්‍රමුඛ කාරණාවක් උඩත් මේ මොහොතේ එක ද්විතීයික කාරණාවක් බවට පත් කරගෙන තිබෙනවා. මේ උණුසුම ගියායින් පසුව ඒ පිළිබඳව කාරණා කර්ණයට ඒවි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව කෙලපෙන යුද්ධෙන් බටකාපු රටක්, අවුරුදු 11ක් විතර තිස්සේ මෙවැනි පිටකීම් සිද්ධ වුණේ මම දන්නේ අපේ ඉතිහාසය අපි අහලා නැහැ. එකම දිනකදී මේ වගේ සංවිධානාත්මක ප්‍රහාර කීපයක් වාර්තා වීම, විශේෂයෙන්ම කොළඹ අගනගරයේ කේන්ද්ර කරගෙන ප්‍රහාර හතරක් සිද්ධ වෙනවා. කොච්චිකඩේට ටිකක් එහායින් තියෙන්නේ ප්‍රධාන පෙළේ හෝටල් තුනක් සහ මඩකලපුව සහ කටාන ප්‍රදේශයේ තවත් ප්‍රහාර දෙකක්. ඉතින් මෙහි බලුවට පස්සේ මේවා ඉතාමත් සංවිධානාත්මකව එකවර සිද්ධ කරපු සිද්ධි. එල්ටීටී සංවිධානය වගේ ත්‍රස්තවාදී සංවිධානයක් මර්ධනය කරපු ඔවුන් එල්ටීටී ත්‍රස්තවාදී මුලින් කුඩා දකපු රටක් අවුරුදු 11කට විතර පස්සේ තමයි ආයෙත් මෙවැනි සිද්ධියක් ආන්න දකින්න ලැබෙන්නේ. ඉතින් රජයේ මාත්‍යවරු මේ පිළිබඳව ඇඟිලි දික් කරගන්නවා. ඔවුන් මේ පිළිබඳව තොරතුරු කියනවා. ජීවිත 200කට වැඩි ප්‍රමාණයක් හානි වෙලා තියෙනවා. සංචාරකයන් 36 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා කියලා තියෙන රටේ සේවා ආර්ථිකයේ ප්‍රධාන කාරණයක් සංචාරක කර්මාන්තය. මේකට ප්‍රබල බලපෑමක් එල්ල වෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ මම හිතන්නේ ඉලක්කම් වශයෙන්ම රජයේ ඒ වර්ධනය මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්න කාලයක්. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇතුලේ රටේ ආර්ථිකයට ලොකු බලපෑමක් එල්ල වෙනවා. ආයෝජකයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් මේ තොරතුරු වාර්තා වුණා නම්, මේවට ක්‍රියාමාර්ග ගත්තා නම්, යම් ආකාරයකින් මේ හානිය මීට වඩා අවම කරගන්න හැකියාවක් ලැබුණා නම්, මේ ස්ථාන සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ග ගත්තා නම්, මේ රටට එකවරම එල්ල වුණු කළු පැල්ල මෙල්ල වෙන්නේ නැහැ. ඒවට ක්‍රියාත්මක නොවුණු පිරිස් පිළිබඳව ඉදිරියේදී ක්‍රියාමාර්ග ගනී ගත යුතුයි. ඒ ප්‍රධාන කාරණයක් මේකෙන් ජීවිත 200කට එහා ගිය ලොකු කතාවක් කියවෙනවා. රටේ අනාගතය සම්බන්ධයෙන්, ආර්ථිකය සම්බන්ධයෙන් මං හිතන්නේ දෙවන කාරණයක් විදිහට දෙජික කාරණයක් විදිහට තියලා ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගනිවි කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ප්‍රමාත්වරයක් ඒ දිනේ මේ පිළිබඳව සඳහන් කළා, ජනාධිපතිතුමා සඳහන් කළා, විපක්ෂ නායකවරයා මේ ස්ථානවලට ගිහිල්ලා නිරීක්ෂණය කරා, විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායකවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරා. ඊයේ වගේ දවසක පාස්කු ඉරිදා වගේ දවසක අගරාද ගුරුතුමන් මේ පිළිබඳව වැඩිහත් වෙලා යම් ආකාරයෙන් ජනතාව කුපිත නොවන ආකාරයේ හැසිරීම පිළිබඳව කතා කරා. ඊයේ දවසවල විට මේ සම්බන්ධයෙන් වැඩිහත් වී තිබෙනවා. නමුත් ඊයේ අද මේ දවස් ගෙවුනට පස්සේ මේ පිළිබඳව මම හිතන්නේ වැඩිව සිතා බැලිය යුතුයි, සහ ක්‍රියාමාර්ග ගත යුතුයි.
ඔව්, මේ සම්බන්ධව රජයේ පාර්ශවය වෙනුවෙන් විවිධ පුද්ගලයන් අදහස් දැක්වීම සිදු කරන ලැබුවා. විශේෂයෙන්ම එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය මේ වෙනකොට යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මීට කලින් මේ සම්බන්ධව යම් දැනුවත් කිරීම ලැබිලා තිබුණත් බුද්ධ්‍යංශ, ආරක්ෂකාංශ ඒ සම්බන්ධයෙන් නිසි පරිදි ක්‍රියාත්මක නොවුණා යන වග අගමැතිවරයා එහිදී තමන් විසින්ම ඒ වැරැද්ද බාරගනු ලැබුවා. ඒ ප්‍රකාශයත් අගමැතිවරයා විසින්ම සිදුකරන ලැබීමත් ඒ හෙළිදරව් කිරීමත් මෙහිදී විශේෂයෙන් කැපී පෙනෙන සිදුවීමක් බවට පත් වුණා. ඒ වගේම පවතින තත්ත්වය පිළිබඳවත් ඔහු අගමැතිවරයා විදිහට රටේ ජනාධිපතිවරයා රටේ නොසිටින අවස්ථාවකදී ගත්ත වූ ක්‍රියාමාර්ග පිළිබඳවත් පැහැදිලි කිරීමක් කරන ලැබුවා. මෙන්න මේ ආකාරයට
අද දින සිදු වූ අවාසනාවන්ත සිද්ධිය ගැන වාර්තා වුණු වහාම අගමැතිවරයා හැටියට රටේ අස්ථාවරභාවයක් ඇති නොවීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට මම කටයුතු කරමි. ත්‍රස්තවාදයේ හිස එසවීමට කිසිසේත් ඉඩ තැබිය නොහැක. ඒ අනුව මූලික පියවරක් වශයෙන් මම ආරක්ෂක ලේකම්, ආරක්ෂක මණ්ඩලී ප්‍රධානි, ත්‍රිවිධ හමුදා ප්‍රතිවරුන් හා පොලිස්පති සමඟ සාකච්ඡා කළා. එම සාකච්ඡාවලින් අනතුරුවගත් පියවර පිළිබඳ උදෑසන මා විසින් කරන ලද ප්‍රකාශයේ ඔබට දැනුවත් කරා. ඉන් අනතුරුව ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කොට ඇඳිරි නීතිය පැනවීමට උපදෙස් දුන්නා. තුවාලනැපුවන්ට කඩිනම් ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් මා සෞඛ්‍ය ඇමතිතුමාට අවශ්‍ය උපදෙස් දුන්නා. අධ්‍යාපන ඇමතිතුමා සමඟ සාකච්ඡා කොට දින දෙකක් පාසල් නිවාඩු ලබා දීමට කටයුතු කළා. උසස් අධ්‍යාපන ඇමතිතුමා සමඟ සාකච්ඡා කොට විශ්වවිද්‍යාල තාවකාලික වසා දැමීමට කටයුතු කළා. කථානායකතුමා සමඟ සාකච්ඡා කොට පාර්ලිමේන්තුව අඟහරුවාද දින කැඳවීමට උපදෙස් දුන්නා. ඒ වගේම මම විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මත්, TNA නායක සම්බන්ධන් මහත්මත්, ඒ වගේම සුමන්දිරන් මහත්මයා සමගත් පොලිස්පතිතුමාත් සමග මේ පිළිබඳ සාකච්ඡා කර පොලිසියෙන් ඒ අය දැනුවත් කළා. විශේෂයෙන් බරපතල කාරණයක් වන්නේ මේ ප්‍රහාර ගැන යම් තොරතුරු කඩින් ලැබී තිබුණද ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබීමයි. මේ පිළිබඳ තව දුරටත් කරුණු පරීක්ෂා කර බැලිය යුතුය. මා ඇතුළු ඇමතිවරු දැනුවත් නොතිබීමත් ඊට අදාළ කාරණයක්. නමුත් පළමුව කළ යුත්තේ රට අස්ථාවර භාවයට පත්වීමට ඉඩ නොදී සියලු කටයුතු ස්ථාවරව පවත්වාගෙන යාමයි. මේ සම්බන්ධයෙන් පොලිසිය ආරක්ෂා අංශ විසින් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතිනවා.
ඔව්, මෙහිදී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාත් පවතින තත්වය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් සිදු කරන ලැබුවා. මෙන්න මේ ආකාරයට
සිද්ධිය පිළිබඳව ආරක්ෂක අංශ පුළුල් පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති අතර රට තුල ආරක්ෂාව තර කර තිබෙනවා. කිසිදු කටකතාවකට අසු නොවි මෙම ශෝකජනක අවස්ථාවේ ආරක්ෂක අංශ වෙත සහයෝගය ලබා දෙමින් සාමකාමීව කටයුතු කරන ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ආරක්ෂක ලේකම්තුමාත් ඒ වගේම පොලිස්පතිතුමා, හමුදාපති වරුන් සමග අපි සාකච්ඡා කළා. දැන් මේ රට තුල ඇඳිරි නීතිය පවත්වන්නට අපි අදහස් කළා තියෙනවා. කොහොමඩත් මේ අවස්ථාවේදී පැහැදිලිව කියන්නට ඕනේ අපේ ආරක්ෂකංශ මේ තියෙන තත්ත්වය දැන් පාලනය කරගෙන සිද්ධියට සම්බන්ධ සියලු දෙනාම පුළුවන් තරම් ඉක්මනින් තරංගුට ගන්නට දැන් අපි වැඩ කටයුතු කරගෙන යනවා. පැහැදිලිව කියන්නට ඕනේ මේ රට තුල කිසිම අන්තවාදී සංවිධානයකට ඉදිරියේදී මේ රට තුල ක්‍රියාත්මක කරන්න ඒගොල්ලන්ගේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. අද ඉඳන් අපි ඉතාමත් තද වශයෙන් අපේ ආරක්ෂක අංශ මේ රට තුල තියෙන අන්තවාදී මේ සංවිධාන සියල්ලක්ම ඒගොල්ලන්ගේ වැඩ කටයුතු අවසන් කරන්නට මේ මුළු ශක්තියම යොදවලා ඒ වැඩ කටයුතු කරන බව මේ අවස්ථාවේදී පැහැදිලිව කියන්නට ඕනේ. මේ අවස්ථාවේදී අපි මේ රට තුල තියෙන සෑම ප්‍රධාන ස්ථාන ටික ගුවන් තොටුපළ වැනි අනිත් ප්‍රධාන ස්ථානවලටත් අපි නිසි ආරක්ෂාව ලබා දීලා තියෙනවා. ඒක අපි හමුදාපතිවරුන් සමග සාකච්ඡා කරගෙන මේ රටේ ජනතාවට අනිවාර්යයක් කියන්නේ හදිසි වෙන්න එපා, එක එක කටකතාවලට අසු වෙන්නට එපා, සාමකාමීව තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න. මේ තියෙන සිද්ධිය දැන් අපි පාලනය කරගෙන යන්නේ. අපේ ආරක්ෂක අංශත් පොලිසියත් අවශ්‍ය විදිහට මේ පරීක්ෂණ ටික දැන් පවත්වාගෙන ගිහිල්ලා බොහෝ ඉක්මනින් මේ වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න බව මේ අවස්ථාවේදී කියන්නට ඕනේ.
ඕදංගර අගමැතිවරයාත් කලින් සඳහන් කරපු ආකාරයට මේ සම්බන්ධව පූර්ව දැනුම් දීම් සිදු කළ තිබුණට නිසි පරිදි ක්‍රියාත්මක වෙලා නැහැ කියන කාරණාවට තවත් අඩුවැඩි එකතු කරන ලැබුවා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් තමන්ට පෞද්ගලිකව අත්විඳින්නට ලැබුණ සිදුවීමකුත් හේතුපාදක කරගෙන යත් අපිට දැනගැනීම ඉතාමත්ම වටිනවා.
දැන් මේ වෙනකොට තියෙන ආන්දෝලනාත්මක සිදුවීම තමයි මෙය දැනුවත් කරලා තිබිච්ච දෙයක්. එහෙම වෙලා තියෙද්දි කොහොමද මේක වුනේ කියන එක සම්බන්ධ නිසා. නමුත් මේ සම්බන්ධයෙන් දැඩි තීරණ ගන්න වෙයි. මේ වගේ මේ සම්බන්ධයෙන් වගකීමක් ගන්න ඕන පුද්ගල වගකීමක් ගන්න වෙයි. වගකීම පැහැරපු පුද්ගල පිළිබඳව දැඩිසේ කටයුතු කරන්නත් සිදු වෙයි කියන විශ්වාසය තියෙනවා. මට තියෙන ලොකුම කනගාටුව ඒක නිසා නෙමෙයි. මගේ පියා ඉන්නේ නවලෝක රෝහලේ දැන් සති 3ක් තිස්සේ ප්‍රතිකාර අරගෙන ඊයේ රෑ මට කතා කරලා කිව්වා මේ පල්ලියට එහෙම යන්න එපා, මෙහෙම දෙයක් ආරංචියක් තියෙනවා. මගේ තාත්තා අසනීපෙන්දී හිතාම මම අමාරුවෙන් ඉන්න කාලෙකට පස්සේ ආරක්ෂාවේ යම්කිසි අඩුවක් තියෙන්න ඕන මේ වගේ දෙයක් වෙන්න නැත්නම් එහෙම එකක් බුද්ධිංශයේ තොරතුරක් තිබුණායි කියලා කියනවා. මේ ප්‍රශ්නේ දැනගෙන ඉඳලා තියෙනවා කොහොම හරි ඇයි අපි වලක් කරත් නැත්තේ කියලා. සිකියුරිටි කවුන්සිලයේ සතිපතා මොන
එතන දැවන්ත ප්‍රශ්නයක් තියෙන වගේට අපිට කරුණු හෙලිදරව් වීමක් ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. රටක මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ තියෙන වගකීම කොයි තරම් දුරට ඉෂ්ට කරලා තියෙනවද කියන කාරණාව මතභේදයට ලක්වමින් යන අවස්ථාවක් මේක. අපි දැන් සලකලා බලමු පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මේ සිදුවීම සම්බන්ධව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් මාධ්‍යවේදීන් දැනුවත් කරනු ලැබුවා. එහි අපිට දැනගත යුතු වැදගත් කොටසක් ඔබ වෙනුවෙන් මේ ආකාරයෙන් ඉදිරිපත් කරනවා.
පොලිස් මූලස්ථානයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කරලා තියෙනවා. එහි දුරකථන අංකය 011 23 22 485. විදේශිකයන් සම්දයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ හදිසි ඇමතුම් අංකයක් විවෘත කරලායි තිබෙන්නේ 011 23 22 15. වාර්තා වෙලා ඒක නොසලකා හැරලා තියෙනවද, එසේත් නැත්නම් මෙවැනි දෙයක් වාර්තා වෙලා නැද්ද, මේ සියල්ල අපි බලනවා විමර්ශනවලදී. සමාජ මාධ්‍ය ජාලාවස්සේ පළවුණු ලිපියක් තියෙනවා. ඒ ලිපියේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව අපි පරීක්ෂා කරමු. දෙමටගොඩ සිද්ධියේදී මේ වෙද්දී සැකකරුවන් 3 දෙනෙක් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට අරන් දෙමටගොඩ ප්‍රදේශයේ නිවස පරීක්ෂා කරන්නත් ගියේ ඒ නිවසේ මේ පුද්ගලයන්ට සම්බන්ධයක් තිබෙන බවට ලැබුණු තොරතුරක් අනුව පරීක්ෂණ පවත් නොනේ යාලගේ කුමන සම්බන්ධතා තියෙනවද කියලා ඔවුන් මේ ලංකාවේ විමර්ශනයේදී එවැනි දෙයක් තාම තහවුරු කරගෙන නැති නිසා කරුණු දෙකයි වෙන්න පුළුවන්. එක්කෝ කල් වෙලා ඇතුව ඒ ස්ථානයේ බෝම්බයක් ස්ථාපිත කරලා තිබුණා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මරාගෙන මැරෙන බෝම්බ පිවිරීමක් වෙන්න පුළුවන්. බොහෝ විට අපි සැක කරනවා අටානේ කටුව පිටිය ප්‍රදේශයේ සිදු උදය යම් මරාගෙන මැරෙන පුද්ගලයෙක් පැමිණියා විය හැකි කියලා. නමුත් ඒක තාම විමර්ශන වලින් තහවුරු කරගත යුතුයි. අනිවාර්යයෙන්ම අපි කඩිනම් පිළිතුරක් ලබා දෙනවා විමර්ශන නිලධාරීන් සම්බන්ධ කරගෙන හෙට වගේ වෙද්දී.
ඔව්, විපක්ෂ නායකවරයා මහින්ද රාජපක්ෂ මහතාත් මේ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමක් සිද්ධ කළා තිබුණා.
ඔව්, ඉතින් මට මතක් වුණේ අත් වශයෙන්ම අද මේ ස්පිරිතාලේ ඇවිල්ලා බලනකොට කැපිටිගොල්ලාවේ සිද්ධිය. අපි ඔක්කොම මේ වෙලාවේ ආගම් ભેද, ಜಾති ભેද මේවා සියල්ලම අමතක කරලා දාලා මේ අවස්ථාවේ එකමුතු වෙලා පක්ෂ ભેද අමතක කරලා දාලා කල්පනාකාරීව කටයුතු කරන්න ඕනේ.
ඔව්, මේ ඇති වුණු සිදුවීම් පිළිබඳව අගරදුකුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් අදහස් දැක්වීමක් සිදු කළ තිබුණා. මේ උන්වහන්සේගේ අදහස.
පළමුවෙන්ම මගේ බලවත්ම ශෝකය සහ කනගාටුව මේ අපේ ජනතාවට ප්‍රකාශ කර සිටිනවා. මේ වගේ වැඩ කටයුතු කිරීම තුළින් අහිංසක මිනිසුන්ගේ ජීවිත නැති කරන එක මම හිතුවා ශ්‍රී ලංකාවේ දැන් අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා ඉවර වුණයි. අපි බලවත්සේ අපේ විරෝධය සහ ඒ වගේම පිළිකුල් සහගත හෙළා දැකීම ප්‍රකාශ කරනවා. මේවා ලංකාවේ අයගේ වැඩද, එහෙම නැත්නම් ජාත්‍යන්තර සංවිධානවල වැඩද කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ සිදුවෙච්ච දේ දිහා බලනකොට මේක ඉතා ආත්ම සංවිධානාත්මක ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් කරන වැඩක් කරන ලද වැඩක් හැටියට අපිට දකින්නට පුළුවන්. මම ඉල්ලීමක් කරනවා අපේ ලංකාවාසී ජනතාවගෙන් කලබල වෙන්නේ නැතුව ඉන්න, නීති අතට ගන්න එපා.
දැන් මනෝජ් මේ සිදුවීමත් එක්ක ඉදිරි ආරක්ෂාව සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග කීපයක් ලංකාවෙන් අරගත්තා. ඒ සම්බන්ධව තොරතුරු වාර්තා වෙනවා. සවිස්තරාත්මක මම තොරතුරු දැනගන්න කැමති ඉදිරි ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වෙනකොට රජය අරගෙන තියෙන ක්‍රියාමාර්ග.
ඔව්, විශේෂයෙන් ඊයේ දෙහිවල සහ දෙමටකුඩ ප්‍රහාර සිද්ධ වෙන කලින් සවස තුන පමණ වෙන විට, දෙකමාර තුන පමණ වෙන විට තීරණය කරලා තිබුණා ඊයේ පස්වරු හයේ සිට අදාළම හය දක්වා පොලිස් ඇදිරි නීති ක්‍රියාත්මක කරන්න. නමුත් එය ඒ සම්බන්ධයෙන් තීරණය ප්‍රකාශයට පත් කරනවා සමගම තමයි දෙමටකුඩ සහ දෙහිවල ප්‍රහාරයන් දෙක එල්ල වුණේ. ඒ අනුව ඒ මොහොතේ සිටම පොලිස් ඇදිරි නීති ක්‍රියාත්මක කරන්න තීරණය කළා. නමුත් පොලිස් ඇදිරි නීති ඉවත් කරන වෙලාවක් තවමත් සඳහන් කරලා නැහැ. නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීති ක්‍රියාත්මක කරන බව තමයි සඳහන් කළේ. ඒත් එක්කම පාසල් නිවාඩු දීලා තිබෙනවා දින දෙකක් දැනට, අද දිනේ සහ හෙට දිනේ විශ්වවිද්‍යාල නැවත දැනුම් දෙන තුරු ආරම්භ කරන්න කටයුතු කරලා තිබෙනවා. ඒත් එක්කම ඊයේ දිනේ ගමන් කරන්න තිබුණු රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයම අවලංගු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දුම්රිය සහ ළඟම බස් රථ සහ පෞද්ගලික බස් රථ පාර්සල් ප්‍රවාහනයේදී යම් සීමා පනවන්න තීරණය කරලා තිබෙනවා. පාර්සල් රඳවලයන් තුළ පාර්සල් නොරඳවන්න, යම් කෙනෙක් පාර්සලයක් අංගිනව නම් තමන් අසල මේ පාර්සලේ තබා ගන්න කියන ඉල්ලීමක් සිද්ධ කරලා තියෙනවා. යනුව පාර්සල් ප්‍රවාහනයේ පිළිබඳව යම් ආකාරයකින් සීමා කිරීම සිද්ධ කරලා තිබෙනවා. ඊට අමතරව ගුවන්තොටුපළ කලාපයේ ආශ්‍රිතවත් යම් ආකාරයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව වාර්තා වුණා ඊයේ දින වෙන විට. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු తాවකාලිකව සමාජ මාධ්‍ය අවිර කරන්න තීරණය කරලා තිබෙනවා. Facebook, WhatsApp, Viber සහ Imo කියන සමාජ මාධ්‍ය යම් ආකාරයකින් අවිර කරන්න රජයේ ක්‍රියාමාර්ග රත් වෙන එකට හේතුව අසත්‍ය ප්‍රචාර ඒ හරහා හුවමාරු වීමත්, ජනතාව අනිසි අවබෝධයන් ලබා ගැනීමත් කියන හේතු නිසා මේ පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු తాවකාලිකව මේ සමාජ මාධ්‍ය අවිර කරන්න රජයේ තීරණය කරලා තියෙනවා. ඒ අනුව මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය අවිරයි.
අපි දන්නවා මේක සිංහල අලුත් අවුරුදු සමය නිසා විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් ඥාති හිත මිත්‍රාදීන් සමග අලුත් අවුරුදු සමරන්නට ගිහිල්ලා ඉන්න මොහොතක්, ඒ වගේම කිතුණු බැතිමතුන් පාස්කු සමය නිමිති කරගෙන ඥාති හිත මිත්‍රාදීන් එක්ක ඒ දේවල් සමරන්නට බලාපොරොත්තු වෙනුත් ලංකාවට ගිය පිරිස ඉන්නවා. දැන් අපි දැනගන්න කැමතියි මේ ගුවන්තොටුපළ ආරක්ෂාව සම්බන්ධයෙන් කොයි වගේ පියවරද මේ වෙනකොට අරන් තියෙන්නේ කියලා, රටින් පිට වෙන අයට සහ ශ්‍රී ලංකාවට යම් කිසි කෙනෙක් මේ අවස්ථාවේදී යනවනම් ගුවන්තොටුපළ ආරක්ෂාව සම්බන්ධයෙන් කොහොමද වාතාවරණය සැකසීලා තියෙන්නේ?
ඔව්, පොලිස් ඇදිරි නීති ක්‍රියාත්මක වන වෙලාවකවත් ගමන් බලපත්‍රය සහ වීසා ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ට ගුවන්තොටුපළ කරා යාමේ හැකියාව තිබෙනවා. විශේෂ ඉල්ලීමක් කරනවා ගුවන්තොටුපළ ආශ්‍රිත කලාපයේ වැඩි වශයෙන් ගුවන් මගින් පමණක් රැඳී සිටමින් අන් අය ගුවන් ගමනට සහභාගී නොවන අය පැමිණීමෙන් වළකින්න කියලා. හැබැයි ඊයේ දිනේ වන විටත් අතිරේක පරීක්ෂා කිරීම සෝදිසියන් තිබුණු නිසා ගුවන් ගමන් මගින්ට වෙනදාට වඩා අමතර කාලයක් පරීක්ෂා කිරීම කටයුතු සඳහා වැය කරන්න සිද්ධ වෙලා තිබුණා. මේ වගේ වෙලාවක ඊතරම් අවහිරයක් සේ සලකනවට වඩා මොහොතක් පමා වෙලා හෝ තමන්ගේ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්. ඒ නිසා තමයි පැය තුනකටවත් කලින් ගුවන්තොටුපළට එන්න කියලා රජයේ යම් ආකාරයකින් ඉල්ලීමක් කරන්නේ. ශ්‍රී ලංකාවට පැමිණෙන අයට අවහිරයක් නැහැ. විශේෂ ඇමතුම් අංකයක් හඳුන්වා දීලා තියෙනවා 116 116 දුරකථන අංකයට අමතලා යම් කිසි තොරතුරක් දැනුම් දෙන්න දැනගන්න ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ළඟින්ට හැකියාව තිබෙනවා. ඒක මත්තල ගුවන්තොටුපළෙන් වෙන්නත් පුළුවන්, කටනාහක ගුවන්තොටුපළෙන් වෙන්නත් පුළුවන්. ඒ පරිශ්‍රයන් දෙක සඳහා මේ දුරකථන අංක වෙන් කරලා තියෙනවා. ඒ අනුව සීමා කිරීම සිද්ධ කරලා නැහැ ලංකාවට පැමිණෙන්න එපා හෝ එවැනි අවහිරයන්. පැමිණෙන අයට අවශ්‍ය විධි විධාන සපයාවි 116 දුරකථන අංකය පාවිච්චි කරලා ඒ පිළිබඳව දැනුවත් වීම සහ දැනුම් දීම සිද්ධ කරන්නට හැකියාව තිබෙන බව මේ වන විට සඳහන් කරලා තිබෙනවා.
ඒත් සමග මතක් කරන්න කැමති SBS මාධ්‍ය ආයතනයත් මේ වෙනකොට මේ සම්බන්ධව තොරතුරු වාර්තාකරණය සඳහා නියෝජිතයන් දෙදෙනෙකු අද දවසේදී ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතයි. විශේෂයෙන්ම SBS මාධ්‍ය ආයතනයේ ප්‍රවෘත්ති අංශය නියෝජනය කරමින් කැමරා ශිල්පියෙකු සහ ප්‍රවෘත්ති වාර්තාකාරයෙකු මේ වෙනකොට ශ්‍රී ලංකාවට ළඟා වෙමින් තියෙන්නේ. ඒ නිසා අපේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහාත් ඉදිරියේදී ශ්‍රී ලංකාව සම්බන්ධව වාර්තා වෙන අලුත්ම තොරතුරු ඔබට දැනගැනීමට හැකි වේවි. SBS සිංහලීස් Facebook පිටුව, SBS සිංහලීස් වෙබ් අඩවියට නිරන්තරයෙන්ම පිවිසෙන්න අලුත් තොරතුරු ඔබට දැනගැනීමේ හැකියාව තියෙනවා. එයත් අපි මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා. දැන් මේ අත්අඩංගුවට ගත්ත පිරිස්වලට අමතරව මේ ප්‍රහාරය සිදු කරපු පුද්ගලයන් කවුරුන්ද කියලාත් මේ වෙනකොට හෙළිදරව් වීමක් සිදු වෙලා තියෙනවද මනෝජ්?
ඔව්, ඡායාරූප වශයෙන් කීප දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන්ම කටුවපිටිය කටාන් කටුවපිටිය ශාන්ත සෙබස්ටියන් දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරය පරාජයෙන් බැරිද ප්‍රහාරයක් කියලා යම් දුරකට මේ වන විට සැක කරනවා. ඒත් එක්කම මඩකලපු සියුන් දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයක් යම් ආකාරයකින් මරාගෙන වැරෙන ප්‍රහාරයක් විදිහට සැක කරනවා. වගේම ශැංග්‍රීලා හෝටලට එල්ල කරපු ප්‍රහාරයක් මරාගෙන වැරෙන ප්‍රහාරයක් කියන සාධාරණ සැක මේ වන විට මතු වෙලා තිබෙනවා. ඒව ඉදිරියේදී තහවුරු කළයි. කටුවපිටිය දේවස්ථානය නිසා මඩකලපු දේවස්ථානයට සැක කටයුතු ආකාරයෙන් පැමිණෙන දෙදෙනෙකු පිළිබඳ ඡායාරූප පළ වෙලා තිබෙනවා. සහ ඒ දේවස්ථාන දෙක සහ ශැංග්‍රීලා හෝටලයේ තිබුණු මලසිරුරු අතර ගෙලෙන් වෙන්වුණු මුහුණු තුනක් පිළිබඳවත් ඔවුන් මරාගෙන මැරණ අය විය හැකි කියන ඡායාරූප මේ වන විට හඳුනාගෙන තිබෙනවා. මේව නිල වශයෙන් තහවුරු කරලා නැහැ. යම් ආකාරයකට ඒ ප්‍රහාර තුන මරාගෙන මැරණ ප්‍රහාර විදිහට එහෙම සැකකරන නිසා තමයි ඒ පිළිබඳ තොරතුරු වාර්තා කරන්නේ. ඊට අමතරව වැල්ලවත්ත රාම ප්‍රශ්න මාවතේ තිබිලා මේ ප්‍රහාර සඳහා පැමිණි පිරිස් ප්‍රවාහනය කරපු වෑන් රථයක් සාගර තිබෙනවා රියදුරු සමග. ඊට අමතරව මේ පිරිස් රැඳිලා හිටියා කියලා විශ්වාස කරන පානදුර සරික්කමුල්ල ප්‍රදේශයේ නිවසක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. එමිනියා සහ ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව එවැනි තොරතුරු කිහිපයකට ඔබට වාර්තා කරන්න පුළුවන්කම තිබෙනවා.
හොඳයි මනෝජ්, අපි මද විරාමයක් ඔබට ලබා දෙනවා. ඔබ සඳහන් කරපු ආකාරයට මේ ආකාරයෙන් සැක කටයුතු පුද්ගලයන් පිළිබඳව මේ වෙනකොට ඒ පරීක්ෂණ සිදු කරමින් තියෙන්නේ. ඊට අමතරව මේ සිදුවීම පසුපස සිටින කණ්ඩායම කවුරුන්ද යන වගට මේ වෙනකොට ලංකාවේ මාධ්‍ය මගින් සහ ප්‍රවෘත්ති ඔය ප්‍රකාශ මගින් ඒ වගේම මාධ්‍ය හමු වලදී කරුණු ඉදිරිපත් කරපු කිසිවෙකු නිශ්චිත තොරතුරක් සඳහන් කළේ නැහැ. ඒ සඳහන් කිරීමෙන් වැළකී සිටියා. නමුත් අන්තර්ජාතිකව මේ සම්බන්ධයෙන් විශේෂිතවධානයක් තියෙන නිසා අපිට අන්තර්ජාතිකව විවිධ මාධ්‍ය මේ සම්බන්ධයෙන් යම් යම් කරුණු සොයා ගැනීම ඔස්සේ ඒ සම්බන්ධව යම් තොරතුරු අපිට වාර්තා වෙමින් තියෙනවා. ඒ නිසා පුංචි විරාමයකට අපි යනවා. ඊට පස්සේ අපි නැවතත් ඔබව හමු වෙනවා. මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමගින් අන්තර්ජාතිකව මේ සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරුත් එක්ක ඔහු සූදානම් අපිත් එක්ක කතා බහ කරන්නට. මේ විරාමයෙන් අනතුරුවයි අපි අමල්ව හමු වෙන්නේ. දැන් මේ සිදුවීම පසුපස සිටින කණ්ඩායම කවුද කියන කාරණාව පිළිබඳව තමයි බොහෝ දෙනෙකුගේ කුතුහලය සහ අවධානය යොමු වෙලා තියෙන්නේ, ජාත්‍යන්තරවත් දේශීයවත්. විශේෂයෙන්ම මේ අත්අඩංගුවට ගත්ත පිරිස අතර බොහෝ දෙනෙක් මුස්ලිම් පසුබිමක් සහිත පුද්ගලයින් වන නිසා මේ පිළිබඳව යම් යම් මතවාද සහ යම් අදහස් බිහිවෙමින් පවතිනවා ශ්‍රී ලංකාව තුළ. බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තියෙන්නේ කවුද මේ පිරිස කියන කාරණාව පිළිබඳව. දැනට මේ සම්බන්ධව වාර්තාවන තොරතුරු විමසා බැලීමත් ඉතාමත් වටිනා. දැන් මගේ ආරාධනාව යොමු වෙන්නේ AFP ප්‍රවෘත්ති ජාලයේ ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට. අමල් ජයසිංහ මහතාට මේ සම්බන්ධව යම් යම් තොරතුරු වාර්තා වෙමින් පවතින, විශේෂයෙන්ම දේශීය ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තොරතුරු වලට අමතරව අන්තර්ජාතික මාධ්‍ය මේ සම්බන්ධයෙන් මොන වගේ කාරණාද හෙළිදරව් කරගනිමින් සිටින්නේ කියන කාරණාවත් මෙහිදී වැදගත් වෙනවා. අමල්, ඇත්තට මම ඔබෙන් මේ අවස්ථාවේදී දැනගන්න කැමතියි මේ සිදුවීම් දාමේ පසුපස සිටින කණ්ඩායමක් පිළිබඳව යම් කිසි උතොරතුරක් වාර්තා වෙනවද? එතකොට අර අත්අඩංගුවට ගත්ත පිරිස් තුලින් යම් කිසි උතොරතුරු හෙළිදරව් වීමක් සිදු වෙලා තියෙනවද කියලා මේ ක්‍රියාදාමයේ සම්බන්ධ?
දිලුක්ෂි, මෙතන මේ වෙනකොට 13 දෙනෙක් පොලිසිය අත්අඩංගුවට පත් වෙලා තියෙනවා මේ පරවලට ඍජුවම සම්බන්ධයි කියලා සැක කරන උදවිය. මේ අය ස්ථාන දෙකකදී අත්අඩංගුවට පත් වුණයි කියලා වාර්තා වෙන්නේ. නමුත් මොවුන් මොන මතයක් නියෝජනය කරමින් මේ ක්‍රියාව සිද්ධ කළාද කියන කාරණාව පිළිබඳව තවමත් ශ්‍රී ලංකා බලධාරීන් අදහසක් පළ කළා නැහැ. විශේෂයෙන්ම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසලා තියෙන්නේ මේ පිරිස කවුද, ඔවුන්ගේ නම්ගම් වගේ දේවල් ප්‍රසිද්ධ කරන්නේ නැහැ කියලා. මොකද ඔවුන්ට ඒ අවශ්‍ය ප්‍රසිද්ධිය මෙතනදී මේ ප්‍රහාරයට සම්බන්ධ උදේ ගොඩා බලාපොරොත්තු වෙන්නේ ඒ තමන්ගේ ප්‍රහාරයට ප්‍රසිද්ධියක් ලබා ගැනීම. ඒ ප්‍රසිද්ධිය ඕනට ලබා නොදෙන්නට රජය කටයුතු කරනවා කියලා ඒ ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඒකම දිලෘක්ෂ අපට දැනගන්න ලැබිලා තියෙනවා හරියටම මේ ප්‍රහාරයට දින 10කට කලින් පොලිස් ප්‍රතිවරයාගේ නියෝගයක් අනුව සියලුම පොලිස් ප්‍රධානීන් දැනුවත් වීමක් කරලා තියෙනවා මෙවැනි ප්‍රහාරයක් බලාපොරොත්තු වන්නට පුළුවන් කියලා. අන්න ඒ ලියවිල්ල, ඇත්තරම මේ ලියවිල්ල දැන් සමාජාලවලත් පැතිරෙන්න පටන් ගන්න තියෙනවා. මේ ඇත්තරම මේ පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තියෙන ඇත්තරම මේක සත්‍ය වාර්තාවක් ඇටියට. මෙතනදී මේ බුද්ධිංශ තුලින් පොලිස් ප්‍රතිවරයා ලබාගත්තු ඒ තොරතුරු අනුව ඔහුගේ උසස් නිලධාරීන් දැනුවත් කරපු විදිය බලපුවාම එතනදී පොලිස් ප්‍රතිවරයා කියලා තියෙන්නේ ජාතික තෞෆීක් ජමායත් කියන සංවිධානයක් විශේෂයෙන්ම කතෝලික පූජා ස්ථාන ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරයක් හෝ එවැනි දෙයක් සිදු කිරීම ව්‍යසනයක් කිරීමට සලසුමක් තියෙනවා. ඒ අනුව ඒ එවැනි දෙයක් වැළැක්වීමට කටයුතු කරන්නයි කියලා තමන්ගේ ඒ ප්‍රධාන නිලධාරීන්ට දැන්වීමක් කරලා තියෙනවා. දැනට පෙනියන විදිහට නැෂනල් තෞෆික් ජමාත් NTG කියන සංවිධානය මෙවැනි ක්‍රියාවක් කිරීමට සලසුමක් තිබුණයි කියන ඒ ආරංචිය ඇත්තරම මේ ප්‍රහාරය සිද්ධ වෙන හරියටම දින 10කට කලින් ප්‍රකාශයට පත් වෙලා තිබුණා. ඉතින් ඒ අනුව බලපුවාම දැනට අත්අඩංගුවේ පසු වෙලා තියෙන සියලුම දෙනා ශ්‍රී ලාංකිකයන් ඇත්තරම IS සංවිධානය සමග ඍජු සම්බන්ධතාවයක් පැවැත්වුවේ නැහැ කියන කාරණාවත් දැනට ඉලවලා තියෙනවා. ඉතින් මේ පසුබිම තුළ තමයි දැන් අපිට දැනගන්න තියෙන විදිහට රජය උත්සාහ කරන්නේ විදේශීය බුද්ධි සේවාවල සහයත් ලබාගෙන සොයලා බලන්න මේ දැනට අත්අඩංගුවේ පසු වෙන පුද්ගලයන් මොනියම් විදියකින් හෝ විදේශීය කණ්ඩායමක් සමග සම්බන්ධතාවයක් පැවැත්වුවද කියලා. දැනට තියෙන තොරතුරු අනුව නම් එවැනි දෙයක් අනාවරණය වෙලා නැහැ. නමුත් ඒ පිළිබඳ තවමත් පරීක්ෂණ පැවැත්වෙමින් තියෙනවා.
ඔව්, මේ ඔබට වාර්තා වෙනවද මේ තෞෆික් ජමාත් කියන මේ සංවිධානය කොයි කාලෙ වගේද ලංකාව තුළ ක්‍රියාත්මක වීම ආරම්භ වෙලා තියෙන්නේ කියලා?
දෙලක්ෂි, මේ තෞෆික් ජමාත් කියන කණ්ඩායම ඇත්තටම ජාතික තලයේ ප්‍රසිද්ධියට එහෙම නැත්නම් මාධ්‍ය තුලට එකතු වෙන්නේ ගිය අවුරුද්ද දෙසැම්බර් මාසේ සිදුවිච්ච බුද්ධ ප්‍රතිමා වලට කරපු ඒ ප්‍රහාරයක් එක්ක. මාවනැල්ල ප්‍රදේශයේ සිදුවිච්ච ඒ බුදු පිළිම කඩා දැමීම සිද්ධියෙන් පසු අත්අඩංගුවට පත් වෙච්ච පුද්ගලයන් ප්‍රශ්න කිරීමේදී තමයි මේ කණ්ඩායම ගැන තොරතුරු ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඒ ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු අනුව ජනවාරි මාසේ දෙවන සතිය විතර වගේ වෙනකොට වනාතවිල්ලුව ප්‍රදේශයේ සංගවා තිබුණු ඩෙටනේටර් 100කට ආසන්න ප්‍රමාණයක් සොයා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙවැනි ඩෙටනේටර් ප්‍රමාණයක් ඔවුන් ලබා ගත්තේ එහෙම නැත්නම් ඔවුන් සතුව තිබුණේ යම්කිසි ප්‍රහාරයකට වෙන්න ඕනේ කියන ඒ උපකල්පනයේ අවස්ථාවේ තිබුණා. ඒ එක්කම මේ පරීක්ෂණ පැවැත්වෙමින් තිබුණා. නමුත් අත්අඩංගුවට පත් වෙච්ච ඒ සැකකරුවන්ගෙන් ඒ අවශ්‍ය විදිහට ඒ ඔවුන්ගෙන් නිසි තොරතුරු වැඩි තොරතුරු ලබා ගැනීමට නොහැකි වීම නිසා තමයි ඒ පරීක්ෂණ ඇතර එතරම් ප්‍රගතියක් ලබාගෙන නොතිබුණේ. ඉතින් එකපාර්ට මෙවැනි ප්‍රහාරයක් කිරීමට තරම් ඔවුන් මේ තාක්ෂණය සහ මෙතරම් මරාගෙන මැරෙන පිරිසක් සොයාගත්තේ කොහොමද කියන කාරණාව තමයි දැන් විමර්ශනයට ලක්වලා තියෙන්නේ. ඒක තමයි උඟක් අය පුදුම මවිතයට පත් වෙලා තියෙන්නේ. මෙතරම් කෙටි කාලයකින් මෙවැනි කණ්ඩායමකට හැකියාවක් තියෙනවද කියලා මේ තරම් දරුණු ප්‍රහාරයක් එකම වෙලාවට ඇතරම ස්ථාන 6ක ඒ 6ේදීම මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරයි කියලා තමයි දැනට කරුණු අනාවරණය කරගෙන තියෙන්නේ.
ඔවමල් අර ඔබ සඳහන් කරපු ආකාරයට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මේ බුදු පිළිමවල ශීර්ෂ කඩා බිඳ දමමින් ගිය කල්ලියක් අත්අඩංගුවට පත් වුණා. මේ කල්ලියක සමාජිකයන් කීප දෙනෙක් අත්අඩංගුවට පත් වුණා. ඒ සමාජිකයන් කීප දෙනාගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී තමයි හෙළිදරව් වුණේ මේ වනාත විල්ලුවේ ආයුධ යම්කිසි ස්ථානයක සංගවා තියෙනවා කියලා. හැබැයි අර ඔබ සඳහන් කරපු ආකාරයට නිශ්චිත ආකාරයට ඒ සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කිරීමකුත් කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ කියලා තමයි අපිට වාර්තා වෙන්නේ ආරක්ෂකංශවලට. මොකද මේ අත්අඩංගුවට පත් වුණු සැකකරුවන් ප්‍රකාශ ලබා දීමෙන් වැළකී සිටිනවා කියන කාරණාව. ඒ ඇත්තක්ද? ඔබට මොනවද ඒ සම්බන්ධයෙන් වාර්තා වෙන තොරතුරු?
ඒකම තමයි අපිටත් දැනගන්න තියෙන්නේ. මේ අත්අඩංගුවට පත් වෙච්ච අය ඒ ඔවුන්ගෙන් කරුණු අනාවරණය කර ගැනීමට ලොකු අපහසුතාවයක් තිබුණා කියලා. ඔවුන්ට අතරම මේ වද හිංසන කරලා මේ තොරතුරු ලබා ගන්න විදිහක් නැති නිසා සාමාන්‍ය ක්‍රමයට කියන්නේ පොලිසිය ඔවුන් තමන්ගේ බාරයේ සිටින බව හැමෝටම දන්වලා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේ සූක්ෂම ප්‍රශ්න කිරීමෙන් උත්සාහයන් ගත්තා. ඔවුන්ගෙන් අනිකුත් මොකද්ද තියෙන සම්බන්ධකම් ඔවුන්ගේ අතරම දුරකථන විශ්ලේෂණ පවා සිද්ධ කළා. බලන්නට ඔවුන් මේ විදේශීය කණ්ඩායමක් සමග මොකක් හරි සම්බන්ධතාවයක් තිබුණාද කියලා, විශේෂයෙන්ම ඔවුන්ගේ සමාජ ජාලාවල ඔවුන්ගේ තිබිච්ච සම්බන්ධකම් ඒවා නිරීක්ෂණයට ලක් කළා තිබුණා. නමුත් ඒ කිසි එකකින් බලධාරීන්ට සොයා ගන්නට බැරි වුණා මේ කණ්ඩායම කොයි ආකාරයෙන් ඔවුන්ට මුදල් ලැබෙන්නේ කොහොමද, ඒකම ආයුධ සහ අනිකුත් එවැනි මේ ඩිටෝනේටර් 100ක් වගේ දෙයක් ලබා ගැනීම තරම් පහසු කාර්යයක් නෙවෙයි. ඉතින් ඒවා කොහොමද ඔවුන්ට ලැබෙන්නේ කියන කාරණාව සොයා ගැනීමට උත්සාහ කරාට මේ සැකකරුවන් ඇතරම කිසිම විදියකින් ඔවුන් ඒ බලධාරීන්ට සහයක් ලබා නොදීම තමයි එතන ප්‍රශ්නයක් වුණේ. ඒකත් ඒ පරීක්ෂණ යන අතරතුරේදීම තමයි අතරම මේ ව්‍යසනය ඉරිදා ව්‍යසනයක් සිද්ධ වුණේ.
ඔව් දැන් එතකොට මේ මෙවැනි වූ විශාල ප්‍රහාරමාලාවක් එකවර සිදු කිරීමේ යම් කිසි වූ මේ පරමාර්ථයකුත් තියෙනට ඇති. දැන් අපිට දැන් ඔය දැන් දැනට වාර්තා වෙන තොරතුරුත් එක්ක අපිට හිතන්න පුළුවන් වෙන්නේ මේක මේ දේශීයව ක්‍රියාත්මක වුණු යම් කිසි වූ අන්තවාදී අදහස් දරන කල්ලියකගේ ක්‍රියාදාමයක් කියලා. එහෙමනම් මොකද්ද ඔවුන්ගේ පරමාර්ථය විය යුත්තේ? දැන් අපි දන්නවා LTT ත්‍රස්තවාදය ඒ පවති කාල සීමාවේදී යුද සමයේදී LTT සංවිධානයට පවා කොළඹ ස්ථාන කිහිපයකට එකවර ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් ලබා ගැනීමේ අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ කාලේ ඒ වෙනකොට තිබිච්ච දැඩි ආරක්ෂක විධිවිධාන නිසා වන්නටත් ඇති. කෙසේ හෝ මෙවැනි වූ ප්‍රහාර මාලාවක් එක දිගට සිදු කර ගැනීමේ පරමාර්ථය මොකක් කියලාද මේ ඔබට වාර්තා වෙන්නේ? මොකක්ද මේකේ මොටිවේෂන් එක, ඔවුන් පෙළඹ වූ කාරණාව?
ඔව් දිරිශාල, එතරම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද මේ කතෝලික පල්ලිවලට ප්‍රහාර එල්ල කරාම එතන කතෝලික කණ්ඩායමක් හෝ මුස්ලිම් බැතිමතුන් අතර රට තුළ එහෙම ආරවුලක් එහෙම විරසකයක් තියෙන අවස්ථාවක් නෙමෙයි. මේ විදිහට කතෝලික ප්‍රජාව ඔවුන්ගේ ඔවුන්ට ඉතාමත්ම වැදගත් ආගමික අවස්ථාවක් සමරන වෙලාවේදී එවැනි ප්‍රකෝපකාරී ප්‍රහාරයක් එල්ල කිරීමේ පරමාර්ථය ඇත්තටම හිතාගන්න අමාරුයි. මොකද දේශීය වශයෙන් ඔවුන්ට මේකෙන් කණ්ඩායමක් ආගමික කණ්ඩායමක් පීඩාවට පත් කිරීම ඒක ඔවුන්ටත් ප්‍රයෝජනයක් නෑ. අනිත් එක කිසිම කෙනෙකුට මේකෙන් මොකද්ද මේකේ පරමාර්ථය තමයි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න අමාරුයි. සමහර විට දැන් නොයෙකුත් දෙනා මේ අවස්ථාවේදී කියන්නට උත්සාහ කරනවා සමහර විට නවසීලන්තයේ පල්ලියකට සිදු වෙච්ච ඒ ප්‍රහාරයට එක්තරා විදිහට එකට එක කිරීමක් වගේ දෙයක් මේක වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය නගලා තියෙනවා. නමුත් ඒ ප්‍රශ්නයට ඇත්තටම බොහොම ඍජුවම කිසි පිළිතුරක් ලැබිලා නැහැ. අනිත් කාරණාව තමයි මෙතනදී ජාත්‍යන්තර හෝටල් ඉලක්ක කරගෙන තියෙනවා. ඉතින් එතනින් ඉඳන් අපිට පේනවා මේක විදේශිකයන් ඉලක්ක කරගෙන කරපු ප්‍රහාරයක් වන්නට පුළුවන්. ඉතින් අපි දකිනවා මේ ජාත්‍යන්තර වශයෙන් ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් IS වගේ අන්තවාදී කණ්ඩායම් මේ විදේශිකයන්ට විරුද්ධව හුඟක් ස්ථානවල මෙවැනි ප්‍රහාර මිට කලින් එල්ල කළා තියෙනවා. සමහරට මේකත් එවැනි අපි කියන මේ කොපිකැට් ටැක් එකක් කියන නැත්නම් මේක අනිකුත් රටක වෙච්ච දෙයක් අනුකරණය කිරීමේ වගේ වැඩක් වෙන්නත් පුළුවන් නේ කියලා. ඒ කෙසේ වෙතත් දැන් ආණ්ඩුවල මෙතනදී කියනට උත්සාහ කරන මේක ඇත්තටම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉලක්ක කරගෙන කරපු ප්‍රහාරයක් ඇතිද. ආර්ථිකය විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය පහුගිය අවුරුදු 4-5ක විතර කාලයකදී දෙගුණ තෙගුණ වෙලා තියෙනවා සංචාරකයන් ලංකාවට එන ප්‍රමාණය. ඉතින් මේ විදිහට ඉහළම ගණයේ සංචාරක හෝටලයක දෙවෙනි ප්‍රහාර ඇති කරපුවාම ඒ තුලින් සංචාරක කර්මාන්තය කඩාබිල් දැමීමේ අරමුණ ඇතිව කරපු දෙයක් කියලත් රජය ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඇත්තටම මේක අපිට හරියටම කියන්න අමාරුයි විරුක්ෂි. මොකද බැලූ බැල්මටම මෙවැනි කණ්ඩායමක් කතෝලිකයන් ඉලක්ක කරගෙන මෙවැනි දෙයක් කරලා ඔවුන් ඇත්තටම එකෙන් ලබන්නා ඔවුන්ට තියෙන වාසි ප්‍රයෝජනය මොකද්ද කියන එක ඇත්තටම හිතාගන්න අමාරුයි.
ඔව් දැන් අපි දක්නවා පසුගිය කාලවකවානුවේදී විවිධ අමාත්‍යවරු මේ සම්බන්ධයෙන් යම් යම් ඉඟිත් පළ කරලා තිබෙනවා. මට මතකයි වසර කට හෝ හමාරකට කලින් වත්මන් රජයේ අමාත්‍යවරයෙක් වන පාටලි චම්පික රණවක අමාත්‍යවරයා යම් කිසි ඉඟිපල කිරීමක් කරලා තිබුණා. මේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් කිහිපයක් ලංකාව තුළ උත්සන්න වෙමින් තියෙනවා. ඔහු මේ තව්ෆික් ජමාත් කියන සංවිධානයේ නම පවාහෙදී සඳහන් කළා මාධ්‍යයට කරුණු හෙළිදරව් කිරීමේදී තව ජිහාඩ් සංවිධාන කිහිපයක් ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වා. දැන් ඔබට යම් කිසි තොරතුරු වාර්තා වීමක් වෙනවද මෙවැනි වූ තරුණ කල්ලි කණ්ඩායම් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නැගෙනහිර පැත්තේ ආශ්‍රිතව හෝ වෙනත් යම් යම් ප්‍රදේශ ආශ්‍රිත කරගෙන ක්‍රියාත්මක වෙමින් පවතීමේ යම් ප්‍රවණතාවක් තියෙනවා කියලා?
ඔදිරික්ෂි, මේ වගේ කණ්ඩායම් පිළිබඳ විටින් විට නොයෙකුත් තොරතුරු ඇත්තටම ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම උපයෝගකම නැගෙනහිර පළාතෙත් ඒ එක්කම සමහර අවස්ථාවට දකුණෙත් මෙවැනි කණ්ඩායම් ඇති වෙන්න පුළුවන් කියන ඒ අවධානම තිබිලා තියෙනවා. නමුත් ඔවුන් ඇත්තටම ප්‍රහාරයක් එල්ල කිරීමට තරම් මෙවැනි සංවිධානාත්මකව පියසනය කිරීමට තරම් හැකියාව තියෙනවා කියලා කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ඉතින් බොහෝ අවස්ථාවට සැක කළා මේ කණ්ඩායම් සමහර විට ඔවුන් සමග සම්බන්ධතා තියෙන විදේශිකයන්ගේ විදේශික රටවල අයගෙන් ඒ මුදල් ලබා ගැනීමේ උපක්‍රමයක් හැටියට මෙවැනි සංවිධාන පවත්වාගෙන ඒ කටයුතු කරනවායි කියලා. නමුත් මේ ආකාරයට විදේශිකයන් ඉලක්ක කරගෙන මෙතන රට තුල විශාල ව්‍යසනයක් කිරීම තරම් එවැනි ශක්තියක් ලබා ගැනීමට හැකි වෙයි කියලා කවුරුත් ඇත්තටම විශ්වාස කරන්න නැතුව ඇති ඒ අවස්ථාවලදී විශේෂයෙන්ම මරාගෙන මරණ උදවිය පාවිච්චි කිරීම එතරම් පහසු කාර්යයක් නෙවෙයි. නිසා මොකද ඔවුන්ට මේ මෙවැනි දෙයකට යොමු කරන පිරිස ඔවුන්ට මුණයම් දිරිගැන්වීමක්ද කරන්නට සිද්ධ වෙන්නේ මේ තමන්ගේ ජීවිතය නැති කරගන්න. ඉතින් ඒ අනුව බලපුවාම මෙතරම් කණ්ඩායම් තිබුණට මම හිතන්නේ බලධාරීන් විශ්වාස කළේ නැහැ මේ තරම් දුරට ඒවා ව්‍යාප්ත වෙයි කියලා.
ඔව් දැන් මේ ඔය මේ ඊයේ සිදුවුණු ප්‍රහාර පිළිබඳව කල්පනා කරද්දිත් මරාගෙන මැරෙන ප්‍රහාර කිහිපයක් පිළිබඳව අපිට වාර්තා වෙනවා. ඒ අතරතුරේදී මේ තවත් තොරතුරු ගලායමින් පවතිනවා. ඇතැම් ඒවා ප්‍රහාර විදිහට ක්‍රියාත්මක වුණා. ඇතැම් පිපිරීම් සිදුවුනේ මේ තමන්ව අත්අඩංගුවට ගැනීමට ඒමේදී සිදු කරගත්ත පිපිරීම් කියලා. එහි සත්‍ය අසත්‍යතාවය කොහොමද අමල් ඔබට වාර්තා වන්නේ?
ඔව් මුලින්ම දිනුක්ෂි වාර්තාවනේ කොළඹ පිපිරීම් 8ක් සිද්ධ වුණා කියලා. නමුත් පසුව බලාගෙන යනකොට මෙතන ඇත්තටම සිද්ධ වෙලා තිබුණේ මුළු රටේම අපි මඩකලපුව සහ ඒ නීගමුව සිද්ධි දෙකත් සැලකුවොත් මරාගෙන මැරෙන ප්‍රහාර 6ක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ කතෝලික දේවස්ථාන 3කට කොච්චිකඩේ පල්ලියටත් ඒ වගේම සාන්ත සෙබස්තියන් නීගමුවේ පල්ලියටත් ඒ වගේම සයන් චර්ච් කියන මඩකලපුවේ ඒ දේවස්ථානෙටත් මේ මරාගෙන මැරෙන ප්‍රහාර 3ක් එල්ල වෙලා තිබුණා. ඒ එක්කම ශැංග්‍රිලා හෝටලය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ, කිංග්ස්බරි හෝටලේ මේ ස්ථාන තුනටත් මරාගෙන මැරෙන ප්‍රහාර තුනයි. එතකොට ඔක්කොම ප්‍රහාර 6යි. පසුව තිබිච්ච පිපිරීම් දෙක අපිට දැනට දැනගන්න තියෙන විදිහට පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය ඔවුන්ට ලැබිච්ච තොරතුරු අනුව මේ ප්‍රහාරයට සම්බන්ධ උදවිය රැඳී සිටියයි කියන ස්ථාන පරීක්ෂා කිරීමට යන අවස්ථාවේදී වෙච්ච පිපිරීම්. අනෙකුත් පිපිරීම් දෙක ඇත්තටම සිද්ධ වුණේ එකක් සිද්ධ වුණේ දෙහිවල සත්‍යෝද්‍යානයේ ඉදිරිපිට, අනිත් එක තමයි දෙමළකොඩ සිදුවෙච්ච පිපිරීම. මුල්ම පිපිරීම සිද්ධ වුණේ දෙහිවල සත්‍යෝද්‍යානයේ ඉදිරිපිට කුඩා හෝටලයක, ට්‍රොපිකල් ඉන් කියලා පොඩි ලොජ් එකක් වගේ එකක්. එතන පොලිසියට ලැබිච්ච තොරතුරක් අනුව ඔවුන් ඒ ස්ථානයේ පරීක්ෂා කිරීමට ගියේ මේ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් එතන රැඳී ඉන්නවයි කියලා. ඉතින් පොලිසිය ඒ ස්ථානයට යනවත් එක්කම ඒ ඇතුළ හිටපු උදවිය එතන බෝම්බයක් පුපුරවාගෙන එතන දෙන්නෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඊට සුළු වෙලාවකට පස්සේ විශේෂ කාර්ය බලකාය ඔවුන්ට ලැබිච්ච තොරතුරු අනුව මේ ප්‍රහාරය මෙහෙයවපු ප්‍රධාන මධ්‍යස්ථානය හැටියට ඔවුන් හඳුනාගත්තු දෙමටකොඩ නිවාසක් වැටලීමට ගියා. ඒ අවස්ථාවේදී ඒ නිවසේ හිටපු උදවිය මේ විදිහටම තවත් බෝම්බයක් එතන පුපුරවාගෙන පුපුරවාගත්තු නිසා ඒ ප්‍රහාරයෙන් විශේෂ කාර්ය බලකායේ බටයන් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් දැනට අපට දැනගන්න තියෙන විදිහට මේ ප්‍රහාරයට සම්බන්ධ ඒ ප්‍රධාන ස්ථාන දෙක මේ වෙනකොට පොලිසිය හඳුනාගෙන තියෙනවා. ඊට අමතරව පානදුර ප්‍රදේශයේ නිවසක් කුලියටගෙන යම් කිරිසක් නතර වෙච්ච ස්ථානයක් ඒ පිළිබඳවත් දැන් තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. ඊට අමතරව මේ කණ්ඩායම කොළඹ තුල ප්‍රහාණය කිරීම සඳහා පාවිච්චි කරපු වෑන් රථයත් ඒ වෑන් රථයේ රියල් තාගෙන මේ වෙනකොට අත්අඩංගුවට පත් කරගෙන තියෙනවා. ඉතින් මේ ප්‍රහාරයට සම්බන්ධ ඒ පුද්ගලයන් සම්බන්ධයෙන් සෑහෙන කරුණු ප්‍රමාණයක් මේ වෙනකොටත් අනාවරණය කරගත්ත බව තමයි පොලිසියෙන් අපට දැනගන්න තියෙන්නේ.
හොඳයි, අපි එහෙමනම් ස්තුතිවන්ත වෙනවා අද වැඩසටහනට සම්පත්දායකත්වය ලබා දුන්න මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට සහ මාධ්‍යවේදී මනෝජ් ජුඩතියාවල මහතාට දෙදෙනාටම ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකාවේ පවතින මේ වාතාවරණය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව, ඒ වගේම ඔබට මතක් කිරීමක් තියෙනවා තවත් සුළු මොහොතකින් මෙල්බන් ෆෙඩරේෂන් ස්කෝහිදී සමාජ මාධ්‍ය සහ අන්තර්ජාතික ශ්‍රී ලාංකික සිසුන් එකතු වෙලා ප්‍රේ ෆෝ ශ්‍රී ලංකා නෝ ටු ටෙරරිසම් නමින් සාමකාමී රැස්වීමක් සිදු වෙනවා. ඒ බඳවත් අපි ඔබට මතක් කර සිටිනවා. ඔබ කැමති නම් මේ සඳහා සහභාගීත්වය ලබා දෙන්නට පුළුවන් දහවල් 12:30 සිට ෆෙඩරේෂන් ස්ක්වයර් මෙල්බන් වලදී.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ. Enjoy more stories in your language by visiting sbs.com.au.